තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කොහොමද?
අපි ජොලියේ ඉන්නවා, සන්තෝෂෙන් ඉන්නවා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ටික දවසින් ඇහුනේ නැහැ ඔබ වහන්සේ කල්ලාන්ද එක ඇහුනේ.
දෙන්න අර දෙන්න.
ඔව්, ඊමේල් එක හම්බුණා. හරිම සන්තෝසයි ඒක ගැනත්. මේ ස්කූල් කල්කියුලම් එකට ඇතුළත් කරපු එක ගැන. එහෙමනම් ස්වාමීන් වහන්ස, අපේ අද පටන් ගන්න යන්නේ අපි සතිපතා කරන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එසේනම් ඔබ වහන්සේට දෙපා නැමද මම ආරාධනා කරනවා අපේ වැඩසටහන ප්‍රශ්නෝත්තර සෙෂන් එකකින් පටන්ගෙන ආරම්භයක් ලබා දෙන ලෙසට. සාදු සාදු සාදු. අද ප්‍රශ්න කිහිපයක් තියෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ, අවුරුදු කිහිපයකට භාවනා කරන යෝගිනියකි. හැකි සෑම විටම සතිමත්ව කාලය ගත කරමි. ක්ෂණයකින් විවේක ස්ථානයට යාමට පුළුවන් වූද කීර්තියක් ඇසි ඒ රසවත් නිසා ටික වේලාවක් එයට සතිමත්ව ඇහුම්කන් දී විවේක ස්ථානයට ගියමි. මා පෙර දේශනාවල වලදී අසා ඇති ආකාරයට මේ විවක ස්ථාන දෙක අතර සිදුවන යම් කිසි කෙලෙස් ඇත්නම් සතුප්පාදයේ අනුව අහෝසි වෙනවා නේද? කරුණාවෙන් පහදා දෙනු මැනවිය. පාද නමස්කාර කරමි.
ඔය කාරණාව දැනගෙන ඒ වගේ මේ කාරණාව අනුව පොඩ්ඩක් භාවනා කරපු කෙනාට ඕක කායිනත් අහන දෙයක් නෙවෙයි, ඒකාන්තියෙම සාක්ෂාත් කළ හැක්කක්. සතුප්පාදයේ කියලා කියන්නේ තමන් තුළ බැග්යක් කරදරයක් අමලියක් නිසා හිත කැළඹුණාට පස්සේ නැවත හිත තැම්පත් වීමත් අනුව සතිය ඉපදීම. සතිය කරා නැමෙත පැමිණීම. ඉතින් ඒක අපි දන්නේ නැතුණාට වෙනවා. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. එහෙම නැත්නම් සාමාන්‍ය කරදරවලදී ඒක ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා තමන් ඉන්න ඉරියව්ව ගැන සැලකිලිමත් වීමක් වෙනවා. ඒක අපි ළඟ තියෙන දෙයක්, ජානගත දෙයක්. එතන ජන්ම දායාදයක් කික දන්නේ නැති නිසා අපි දන දෙය දුන්නයි කියලා. එහෙ නැත්නම් මම හම්බ කරුවයි කියලා. ඉතින් ඔයගේ එක එක જાති අපි කියනවා. ඒ සතියේ ස්වභාවය දැනගන ඒක මේ ස්වභාවික දෙයක් බව දැනගත්තාම ඒක ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ. ඕක ගැන කලබල වෙන්න දෙයක්වත් නැහැ. දැන් ඔය වෙලා තියෙන එකට සුදුසු මනසක් සකස් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා සූදානම් ශාරීරිකය. ඔය දිගට කරගෙන යන්න විද කෙලෙසකින් ඉවත් වීම, අලුතින් නොකර කුසල් කරන්න වීම, නොදී හම්බ වෙච්ච නැති කල්යාණ මිත්‍රව ලැබීම, සද්ධර්මයේ ලැබීම, කුඩා කානිසංස තියෙනවා. ඒක සාමාන්‍ය සිම්මේ තියෙන උපකරණ මීටර වලින් මනින්න බෑ. කරන කෙනාට ඉහමලේ තියෙනවා නම් තේරෙනවා. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නේ.
ගෞතම ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම භාවනා කරන්න පටන් අරන් දැන් මාස 4ක් වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි මම උඩුබැලි අතට හිඳ භාවනා කිරීම අතහැරියා. දැන් දවසකට ඉඳගෙන පැයක්ද සක්මන් කරමින් පැයක්ද භාවනා කරනවා. නිස්සරණ වාණියේ පටිගත කළ බණ අහනවා. පටිගත කළ බණ කිහිප වරක් අසා ලියාගෙන හොඳ හැටි ඉගෙන ගන්නවා. මේ දිනවල මම සමාධි භාවනා සූත්‍ර වැඩසටහන අහනවා. භාවනාවෙන් පිට ශෝකයක් කේන්තියක් ඇතිවෙහොත් එය මිනිත්තුවකින් නැති වෙනවා. දිව පිනවන දේ ගැන නම් සිතවිලි හිතේ ටික වෙලාවක් තියෙනවා. නැවත එනවා. දැන් භාවනාවට වාඩි වී ලොකු හුස්ම හතරකින් පසු ආශ්වාස ප්‍රාශ්වාසයේ හීන වී නොදැනී යනවා. ටික වෙලාවක් සිතවිලි එන්නේ නැහැ. ඊට පසු ඉඳහිට සිතුවිලි සහ හුස්ම යනවා. ඉඳහිට හුස්ම යනවා. අද ටික වේලාවක් ඒ ලෙස ගත කෙරුවා. අද භාවනාවේදී ඉමෝෂන් සම්බන්ධ සිතුවිලි ආවේ නැහැ. ඊට පසු ශරීරයේ කොටස් මෙනෙහි කර ඒවා ධාතු වලට වෙන්වෙන් කර භාවනා කෙරුවා. සක්මන් භාවනාවේදී ශරීරයේ සුළු වේදනා පොකුරු තියෙන බව වැටහුණා. මම දෑත පසුපසට කර බැඳගෙන ඇවිද්දා. දෙයත්ලේ සීතලක් ඇති වුණා. පෙපර්මින්ට් කෑවම සීතලක් දැනෙනවා වගේ අත්ලේ සිට සීතල විහිදෙනවාසේ දැනුණා. ඒ සීතල අත් දෙක උඩට කෙමෙන් ඇදෙන බව තේරුණා. එය ටී-ෂර්ට් එකේ අත් කටින් එහාට ගියේ නැහැ. සීතල අත්ල සීතල වැඩි බවත් උඩට එන විට සීතල කෙමෙන් අඩුවන බවත් පිට අත්ලේ සීතල බව අඩු බවත් තේරුණා. අත් ඉදිරියෙන් හෝ දෙපසින් තිබුවොත් සීතල අඩු බවත් තේරුණා. මේ අත් පිටපසින් තබාගෙනම ඉන්න තීරණය කළා. සීතල වැඩි වී උච්ච අවස්ථාවකට පැමිණ ඊට පසු කෙමෙන් අඩු වුණා. මේ අඩු වැඩි වීම පැයක් තිස්සේ සිදු වුණා. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔ මේ විදියට උෂ්ණ සීතල පිළිබඳව කය සාක්ෂියක් කරගෙන උපමානයක් කරන බලන්න ගියාම ඉතින් අපි ධාතු මනසිකාරයට යනවා. එතකොට කය සීතලයි කියලා කියන්නේ පරිසරය උෂ්ණයි. කය සීතල ගැන වැඩි හිත යටපත් වුණොත් නැත්නම් නිවර්ණගත වුණොත් පරිසරය උෂ්ණසුබ තේරෙන්නේ නැහැ. නැත්නම් කය රස්නේ වුණා නම් පරිසරය සීතලයි. අපේ දැනුම 50%යි. අපි දන්න පැත්ත ගැන අපි ඕනකට වැඩි ඔබ්සෙස් වුණොත් එහෙම නැත්නම් පරිඋත්ථාන වුණොත් බාහිර තිනක තේරෙන්නේ නැහැ. ඉතින් දෙකම තේරුම් ගත්ත දවසේ මේ ශරීරය අල්ලගෙන හිටියොත් ඕක තමයි වෙන්නේ. එතක ඒක ඇතුලේ ඒක සීතලයි මලක පිට උෂ්ණයි. මේ දෙක අතර සීමාව අපි හිතනවා ස්ථාවර එකක් කියලා. එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා ශරීරය ඇති වෙන වේදනා පොකුරු දිහා බලන්න ඒවා ශරීරයට සම්බන්ධ කරන්නේ නැතුව මේ වේදනා ටික මම කියනවා මේ වේදනා ටික මම නෙවෙයි කියනවා. එහෙම කරපුවාම අර දුක් දෙන්නේ මම කියාගන්න වේදනා ටික තමයි. දුක් දෙන්නේ මම කියාගන්න සීතලට තමයි. ඒ වගේ අර Tamanට දුක් දෙන ප්‍රදේශය සීමා කරගන්න මීයට පෘ탁 පෘ탁 කියලා කියනවා. පෘ탁ජනය කියලා කියනවා. මේ දුක හැම තැනම පැතිරිච්ච එකක්. මේ සීතල උණුසුම හැම තැනම පැතිරිච්ච එකක්. ආන් මේ විදිහට බලන එක නම් විශ්වගත වෙන දැනුම. ඒ නිසා මේ දැනුම හොඳයි. ඒක ශරීරයට කටට බඩට අංගෝපාංග වලට සම්බන්ධ කරන්නේ නැතුව ධර්මතා චිත්ත නියාම වශයෙන් ස්වභාව ලක්ෂණ කියලා ඒවට කියනවා. ගති කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා. අනේ නිසා මේ ලකුණු ඒ භාව ස්වභාව ගති අනුව ලියන්න පුරුදු වෙච්ච දවසේ කියන්න පුරුදු වෙච්ච දවසේ ওই දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා වෙනවා. අන්නේ විදියට රචනාව ලියනකොට තමන්ගේ කය සාක්ෂි කරගත්තට ස්වභාව ලක්ෂණ ගති භාව ලක්ෂණ අනුව ලියන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාවෙකට.
එල්වන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස සමාවෙන්නස් මේක ලියපු එකක් වැරදුනොත් මට සමාවෙන්නුනේ සමාවෙන්න. ගරු ස්වාමීන් වහන්ස දිනපතා පරයන්ක භාවනාවේ යෙදෙමි. ආශ්වාස හා ප්‍රාශ්වාසය මූල කමඨහන වේ. සිත තැන්පත් වී ආශ්වාස ප්‍රාශ්වාසය තුනී වීමට වැඩි කාලයක් නොගනී. සිතුවිලි එන විට ඒවා හඳුනා ගනිමි. සමහර සිතුවිලි ප්‍රපංච වීමේදී රාග ద్వේෂ ආදී කෙලෙස් හඳුනාගෙන සිතුවිල්ල බැහැර කරමි. සිත අරමුණු නොගන්නා විට මට එක නක් කියවන්න ටික අමාරු සමනස. සිත අරමුණු නොගන්නා විට අහි මම හිතන අවිනිශ්චිතව වින්දෝනේ අවිනිශ්චිතව ඉතා සුළු මොහොතක් අනිශ්චිතව සමවෙන සමනස. සිත අරමුණු නොගන්නා විට අනිශ්චිතව ඉතා සුළු මොහොතක් සිටින බව දකිමි. එහෙත් ඉබේම ආශ්වාස ප්‍රාශ්වාස හෝ ආලෝක ස්වභාවය වෙත සිත යොමු වනු දකිමි. කයෙහි පවත්වන ඉරියව්ව හෝ විවිධ කායික වේදනාවන් කෙරෙහිද සිත යොමු වේ. ඉබේම මෙන් කායික ඉරියව් වෙනස් වේ. එය සිතාමතා නොකෙලෙමි. අවධානය මොහතක් යොමු නොවී ඉරියව්ව වෙනස් කළෙමි. පෑයකට පමණ පසු නැගිට වෙනත් ක්‍රියා වල යෙදීමට සිත්වෙයි. සක්මන් භාවනාව කියන ස්වාමීන් වහන්සේ එහෙමම සක්මන් භාවනාව කාලය පැයක් පමණ පාදයේ චලනයේට සිත තබා ඇවිදිමි. සිතවිල්ලක් ආවිට හඳුනා ගනිමි. සමහර විටක සිතවිලි ප්‍රපංච වෙවි හඳුනාගත හැකි රාග ద్వේෂ සිතවිල්ලක් ආවිට පමණක් නැවත සිහිය එළඹී සිත තරමක් වෙලා අනිශ්චිතව සක්මනේ යෙදෙමි. ගොරෝසු නොවන සාමාන්‍ය සිතුවිලි ආවිට පමණක් සිත විසිරෙන බව දැනේ. එනම් මා භාවනා කරන බව. ඉන් මගේ කෙලෙස් අඩුවන බව, ඒ නිසා පෙරට වඩා සිත නිදහස්ව පවතින බව, සිත නිදහස් බව, නීරෝගී බව ආදිය මෙනෙහි නොකරම දැනී යන බවක් හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි.
ඒ මේ වගේ හරියට ලියන්න බැරි වෙච්චාම අපේ ගුවන් කාලේ නාස්ති වෙනවා. මේ කාටවත් ඒක කියවන කෙනාට තේරෙන්නේ නැහැ. මගෙත් ඉතින් හිත විසිරි යනවා. නමුත් කියලා තියෙනවා හිත විසිරීමකින් තොරව ඉරියව වෙනස් කරගන්න පුළුවන් උනායි කියලා කියන්නේ. ඒක හරි වටිනවා. නමුත් මේ කියාගන්න බැරිකම නිසා, ලියාගන්න බැරි නිසා, මේක දුරස්ත භාවනාවක් බැරි නිසා ලෝකයක් හෙළුවෙන් බලන් ඉන්නවා. ඒ නිසා ඒක ටිකක් විතර වැඩි තමන්ගේ කාටට ගරු කරන්න. ඒ වගේ අපිත් දැනගන්න ඕනේ මේ වගේ වචනයක් කර දුනාට හිතන රක් කරගන්න නැතුව විසිර ගන්න නැතුව මේ අමාරු කෘත්‍යයක් කරන්නේ කම්බේ ඇවිදින කෙනෙක් වගේ. ප්‍රශ්නේ තියෙන්නේ sannivedane. ලියලා තියෙන වචන දෝෂයක් නැහැ. හොඳට ලියලා තියෙනවා. නමුත් කියවන්න ඕනේ, කෙනෙක් අහන්න ඕනේ, මේකට කාලය ගත වෙනවා කියන හැඟීම නැතිකමම නෙවෙයි. නැතිකමම තියෙනවා නම් මට මං කිව්වට අහන්නේ නැහැ නේ. මං කිව්වත් අහනවා කියලා. කරුණාකර මේක තමන්ම කියවන්නේ. තව කෙනෙක් කියවන බව අහන්න, තව කෙනෙක් අහන බව අහන්න. ඒ නිසා කියවන අපටත් ඔයගේ කැම්බැල්ල වුණාට හිත විසිරෙන්නේ නැති විදිහට ලියන්න. ඒ වගේම ඒකම කරන්න. කොච්චර ඉරියව මාරු කරත් මොන දේ ආවත් හිත විසිරෙන්නේ නැති එක තමයි අපි උපයගත්ත දේ. ඒක හැබැයි निराවුල්ව කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කියන්න ගිහිල්ලා වචන වරද්දනවා නම්, ලියවිල්ල වරද්දනවා නම්, එතකොට අර ලස්සන දේ සුදුසු භාජනය නැතිකම තියෙනවා. ඒ නිසා රචනය හොඳයි, ලියවෙන විතරයි වැරද්ද තියෙන්නේ. අර කියන විදිහට හිත කලඹ ගන්න නැතුව ඉදිරියට කිරීම තමයි සූදානම් ශරීරයක තමයි සූදානම් වෙන්න ඕනේ. එතකොට ඉස්සරහට අපිට ලියන කෙනාටත් කියවන කෙනාටත් අහන මටත් බාධාකින් තොරව sannivedane වෙයි. ඒක තමයි අපිට අපි මෙතෙක් නොකල කුසලයේ උපේනවයි කියලා කියන්නේ. ඉක්මනට මේකට යන්න ලැබේවා කියලා අපි යනවා ඉස්සරහට.
අවසරයි සමන් සමන්ස් තව එක කෑල්ලක් තියෙනවා. ඒක මම එකක් කියවන්නම්. එහෙම බණ අසමින් සක්මන් කිරීම හෝ පර්යංකේ වාඩි වීමේදී සිත පහසුවෙන් සමාධිමත් වේ. ඒ නිසා සක්මන් කරන විට බණ අසමින් සක්මන් කිරීමේදී සිතුවිලිවල බාධා අවම වේ. මෙය නිවැරදිද?
ඔව්, නැලවිලි කවි කියනකොට බබට නිින්ද යනවා. ඉතින් එතකොට නැලවිලි කවිය හොඳද බාධාද කියලා බබාගෙන් තමයි අහන්න තියෙන්නේ. එතමන්ට යම් ක්‍රමයක් යම් උපක්‍රමයකින් සතිය වර්ධනයක් සිදු වෙනවා නම් ඒක ඉතින් සතියෙන් අහලා මිසක්ක වෙන කෙනෙකුට කියන්න බෑ. ඊට පස්සේ මේක ඔක්කොම ලෝකයා කරපම් කියලා කියන්න බෑ. මම එක එකනා විසින් සොයා ගන්නලා ලස ක්‍රමසාවිදි අපිත් එක හදා බෙදගත්ත අපි සතුටුයි. නමුත් අර ඒක සතියට ලැබෙන අනුග්‍රහය විග්‍රහ වෙනවා නම් කමඨාන් සුද්ධ කරන දෙයක් නෑ. තමන්ට විනිශ්චය කරගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒගාව ප්‍රශ්නෙත් එවලා තියෙන්නේ ලියපු එකක් ටික අධික ප්‍රශ්නයක්. කල්පනී ඔයා ඉන්නවා නම් අත උස්සන්න. එහෙමනොත් ඔයාටම කියවන්න පුළුවන්. ඒක එහෙමනොත් වඩාත් ලේසි පැහැදිලි හැමෝටම. කල්පනී ඔයා ඉන්නවා නම් අත උස්සන්න පුළුවන්.
නිලෝෂ් කල්පනී පේන්න නෑ මෙතන ලිස්ට් එකේ නම්.
එහෙනම් මම කියවන්නද?
නෑ කියවන්න එපා. එයාට අහන්න නැත්තම් කාටද කියවන්නේ? කවුද අහන්නේ?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. එහෙනම් යමුල තියෙන්න ඕනේ. එයාට ඕන නම් උසාවියට එන්න කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර. දිනකට සක්මන් භාවනාව පැය භාගයක් පමණ සහ වාඩි වී පැයක් පමණ භාවනා කරනවා. සමහර දිනවල භාවනා කරන්න බැරි වෙනවා. දැන් වාඩි වී හුස්ම හතරක් ගන්නා විට හීන වී නැගෙ නොදෙනිය යනවා. සිතවිලි එන්නේ නැහැ. හිස් මනස දිහා නිකම් බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට සිතවිලි එනවා, නමුත් සීමිතයි. එලි එක දෙක පෙනුනා නැති වුණා. මස් පිළිවෙල චලනයක්, ඇඟ ගැස්සීමක්, ස්පිහාටු වල කැසීමක් සිදු වුණා. මාර්ගයේ වාහන යන හඬ ඇහුණා. නමුත් ඒ ඔස්සේ ගමන් කළේ නැහැ. සෑහෙන වේලාවක් ඒ අයුරින් ඉඳගෙන ඇස් ඇර ඔරලෝසු අරගෙන වේලාව බලා මිනිත්තු 45ක් පමණ ගත වී ඇති බව තේරුණා. අන්තිම විනාඩි 15 භාවනා කරන්න අලසකමක් සිතට ආවා. නමුත් එය අභිභවා භාවනාව නොකඩී කිසි දෙයක් නොවුනාසේම දිගටම පැයක් දක්වා භාවනා කරගෙන ගියා. භාවනාව නැවත පටන් ගන්නා විට කිසි දෙයක් නොවුනාසේ භාවනාව නැවතු තැනට උත්සාහයක් නොමැතිව සිත නැවත ගෙන්න ගන්න පුළුවන් වුණා. සක්මන් භාවනාව කරන විට කකුලට කාපට් එකේ සිනිඳු බව තේරෙනවා. කකුල බිමට වදින තැන් ගැන අවධානය යොමු කරනවා. ලී පොළවේ ඇවිදින විට ලී එකට හේතු වෙන තැන් සහ ලීවල ස්වභාවය, කිරිගනුළු පොළවේ ඇවිදින විට ස්ලැබ්ස් එකට හේතු වෙන තැන් සහ ස්ලැබ්ස් වල ස්වභාවය, නොඑක් වර්ගයේ පාපිසිවල ස්වභාවය, ඒ තැන්වල උස්මිටි බව හඳුනා ගන්නවා. එක කකුලක් බිම වදින විට අනෙක වාතය හරහා යන අයුරු, හැරෙන විට පය කරකවා හැරවෙන අයුරු තේරෙනවා. එක්වරක් වල්ලු කර අවට සම සීතල වුණා. තවත් වරක TV එකෙන් එන හඬ ශබ්ද පමණක් බව තේරුණා. ඒ සිත ඔසේ ගමන් කළේ නැහැ. මගේ භාවනාව වැඩිදුණු කර ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔය මේකෙත් අර බාහිර කරදර සඳහන් කරලා ඒ වගේම තමන්ට කරදර නොවීමේ ආඩම්බරේ, කරදර නොවීමේ තෙද, කරදර නොවීමේ සතුප්පාදයේ දැන් වෙ රස විඳින්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට හේතුව අර කලින් සතිය වඩලා තියෙනවා. සතිය වඩනකොට කොච්චර හොඳ තත්ත්ව තිබුණත් අරමුණු තීනමය වෙලා තියෙනවා. ඒ අරමුණු බාහිර අරමුණු ඉවත් වෙලා චෝදනා කරලා තියෙනවා, හිත නරක් කරගෙන තියෙනවා. ඒකට කරපු කමටහන සුද්ධ වෙලා තියෙනවා. හොඳම දේ තමයි හිත නරක් නොකරගෙන චිත්ත පිච්චිප්ත බාහිරපත් කර නැතුව ආත්ම නිෂේධනය කරන්නේ නැතුව මේක බාධක තිබුණාට කමන්නේ නැහැ. මට සතිය වඩන්න බැරිද, සතිය නැතු පිටරන්න පුළුවන්ද කියලා බැලුවොත් සතියේට ස්ථිරහණියක් වෙලා නැහැ. ආනේ ඒක එනකොට අර කරදරකාරීන්ගේ තියෙන තෙද නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අපි ටෙස්ටිමෝනියල් විදියට භාවනා කරන කෙනා කරන උදාන වාක්‍යයක් විදියට මේ දවස්වල තොරතුරු රැස් කරනවා. එතකොට අලුතෙන් එන අයටත් කියනවා කරදර තමයි හැමදාම. උකල්ලටත් තියෙනවා, අපිටත් තියෙනවා. හැබැයි මේෙන් බලන්න ඒ කරදර ගණන් ගන්න නැතුව වාහන කොච්චර පාරේ තිබ්බත් හප්ප ගන්න නැතුව තමයි ඩ්‍රයිවිං කරන හැටියක් තියෙනවා. ආන්නේ ඒ වගේ ක්‍රමයකටයි මේ රචනය ලියවිලා තියෙන්නේ. ඒ නිසා මේක තවදුරටත් දියුණු කරන විදියට හතර ඉරියව්වෙම දවසේ හැම වෙලාවෙම හැම අරමුණක් ඉදිරියේම මේක කිරීම සඳහා යොදවන්න. හැබැයි ඔලමල වෙන්න එපා, උනට ස්මාර්ට් වෙන්න යන්න එපා. බයපක්ෂව ආධුනිකෙක් විදිහින් සියල්ලට මුහුණ දෙන්න කියලා කියන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. මා මීට පෙර අසන ලද නාසිකාග්‍රයේ මත වැටෙන හුස්ම රැල්ල නොදැනී යාම පිළිබඳ ප්‍රශ්නයකට අදාළව ඔබ වහන්සේ සිගින් බෝල් අභ්‍යාසය කරන්න කිව්වා. මම YouTube එකේ තියෙන සිගින් බෝල් අභ්‍යාස වලට කිහිප වතාවක් සවන් දුන්නා. මට වැටහුණා ශබ්දය වැඩි සංඛ්‍යාතයකින් high frequency එකකින් පටන් අරගෙන අඩු සංඛ්‍යාතයකින් නැති වෙලා යන බවත්, low frequency එකකට නැවත ශබ්දය high density වලින් පටන් අරගෙන low density වලින් නැති වෙලා යන බවත්, මේ නැවත නැවත සිදුවන ක්‍රියාවලියක් බවත්, මට මේ ක්‍රියාවලිය හුස්ම රැල්ල සමග සම්බන්ධ වන ආකාරයත් භාවනාවේ හැරුම් ලක්ෂ්‍යයක් බවට භාවනාවේ හැරුම් ලක්ෂ්‍ය බවට සිංගින් බෝල් අභ්‍යාසය පවත්වන්නේ කෙසේදයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටින්.
සිංගින් බෝල් එකේ තියෙන්නේ තාම ගොරෝසු රළු සද්දකේ පටන් ක්‍රමයෙන් අඩු වෙන එක ගාන්ටාරී තියෙන එකමයි. අන්න ඒක තමයි සතියේදී අපි ආනාපානට යොමු කරන්නේ. ආනාපානි නම් කතා කරන්නේ ආරම්භයේදී ආනාපානේ රෝසුයි ඕලාටිකයි කියන කරගෙන යනකොට භාවනා හරිනම් ඒක මධ්‍යස්ත වෙනවා, සුකුම වෙනවා. තව එතෙන්දි තමයි මේ සිගින් බෝල් පාඩම මතක තියාගන්න තියෙන්නේ. මේ අරමුණ සියුම් වීම, සුකුම වීම, සතිය කැඩීමක් අසත්‍ය සමාධිය කැඩීමක්වත් නෙවෙයි. මේ දියුණු ලක්ෂණයක් කියොත් එයාට පුළුවන් වෙයි අති සුකුම අවස්ථාවට යන්න, සුකුමතර අවස්ථාවට යන්න. අන්නේ සුකුමතර අවස්ථාවට අපිට යන්න බැරි අපි මේක සියුම් වෙගෙන එනකොටම මේ සල්වක සාදාලා නැගිටිනවා. ඉතින් ඒකට ථේරවාද අපේ තියෙන විසුද්ධි මාර්ගය සඳහන් කර තියෙන ගාන්ටාරයට ගහන එක. ඒ වගේම මහායානයේ ඒ සූරංගම සූත්‍රයේ සර්වචන්නාංශයේ රාහුල පුංචාමරණ කියනවා බෙල්ලයක් ගහන්න කියලා, ගහන්න දීලා ආනන්දහාමරණට අහගෙන ඉන්න කියනවා. බෙල්ල කිව්වා මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට ආනන්දහාමරණ කියන නතරුණයි කියලා බුදුහාමර හිනා වෙනවා. බෑ හිම නතර වෙලත් නැහැ. අහුන්කන් දීම. සතිය නතර වෙලත් නැහැ. සද්ද විතරක් නතර වෙලා තියෙනවා. අනේ සද්දේ නතර වුණාට පස්සේ අහුන් කන්තිම උච්ච වෙනවා, සතිය උච්ච වෙනවා. ඒසා වැඩේ නතර වෙලා නැහැ, වැඩේ පටන් ගන්න එතනින්. ආන්නේ ඒක තමයි අපි මේ සිගින් බෝල් කියලා ඔය වෙස්ට් එකෙන් ආපු පණිවිඩේ දැන් ඔය උඩ තියාගෙන දඟලන්නේ. හැබැයි මේක අපේ ප්‍රසිද්ධ කාරණාවක්. මේක ආනාපානිය සම්බන්ධ විතරයි විස්තර කරන්න පුළුවන්නේ. ඒ ටික තමයි මට කියන්න පුළුවන්.
ලිඛිත ප්‍රශ්න අදාපු ඒවාට එපමණයි තියෙන ස්වාමීන් වහන්සේ. ගිය පාර අපේ වැඩසටහන තිබුණ නැති නිසා ගිය පාර අපේකුත් තියෙනවා, මම ඒකත් කියවන්න. තව වෙන කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ, පරයන්ක භාවනාව සමාවෙන් ස්වාමීන් වහන්සේ මේකත් මේ ලියපු එකක් වැරදුනත් මට සමාවෙන්න. ගරුතර ස්වාමීන් වහන්සේ, පරයන්ක හා සක්මන් භාවනාවේ දිනපතා යෙදිමි. එදිනෙදා ජීවිතයේදී සතිය පවත්වමි. පරයන්ක භාවනාවේ ආනාපානය වෙත අවධානයෙන් සිටින විට සිතුවිලි පැමිණේ. සිතුවිලි දිගේ ඇතිවන තණ්හාවක්, ද්වේෂයක් දුටු විට ඒ සිතුවිලි පිළිබඳ සිතේ මතක සටහන් පෙළ ගැසී එයි. තණ්හාවක් ඇති වූ විට එය ප්‍රබලව දැනෙන අතර එය හිතින් විසිරුවා හැරීමට යම් වේලාවක් ගත වේ. එහෙත් නැවතත් මතුවේ. දැඩිව අල්ලාගත් පවුලේ අය කෙරෙහි මතුවන තණ්හාව හෝ ද්වේෂය ප්‍රබලව දැනෙන අතර එය පාලනය කිරීම සඳහා බොහෝ වේලාවක් ගත වේ. මේවා වසර ගණනාවක් තිස්සේ වරින් වර මතුවන සිතුවිලි ලෙස දකිමි. මේ මතකයන් ඔස්සේ එන සමහර සංස්කාරයන් ඊර්ෂ්‍යාව වැනි පාලනය කිරීමට ඒ මොහොතේම ඒවා ලිහා බලා පරයන්කේදීම එය විශ්ලේෂණය කිරීම සුදුසුද? නැතිනම් ඒවා මතකයන් ලෙස සිතා නැවත සතිය වැඩිම සුදුසුද? පරයන්කේ අවසන් කර අනෙක් වේලාවක එය ලිහා බලමින් එහි ඇති නිෂ්ඵල බව මෙනෙහි කළ යුතුද? තෙරුවන් සරණයි.
තමන්ට ඒක යද්දිම සතිය අරමුණක් තියාගෙන සතියත් ඥාන විශ්ලේෂණය වෙනවා නම් කමක් නැහැ. නමුත් මේ විශ්ලේෂණ නිසා සතිය නැති වෙනවා නම් අරමුණ නැති වෙනවා නම් තාම මදි සතියත් අරමුණ කෙරේ විශ්වාසයත් ඇති වෙලා තියෙනවා. නමුත් ඒක දවසක ඇති වෙනවා, උඩුකුමරි වතුර පෙන්නකොට ඒක පල්ලියා ගමනට කැස්කේඩ් වෙනවා, වැක්කෙරෙනවා. අනිත් වගේ සතියයි අරමුණත් මම හොඳට බෙන්ච්මාක් එක නැත්තම් පිවටල් පොයින්ට් එක හොඳට ස්ථාවර වුණාට පස්සේ ඒකේ ඉඳගෙනම පුළුවන් මේ වදිහා බලන්න. ඊට පස්සෙත් ඒවා බලනවා. මේවා බලනවද බැලෙනවද කියන එක ওই ලිපියේ සඳහන් නැහැ. හුඟක් වෙලාවට ඉන්නේ බැලෙන එක. ඒකට කියනවා අන්වේ ඥාන කියලා, අනුමාන ඥාන කියලා, ණය විපස්සනාව කියලා. ඒ නිසා කළ යුතුද නැද්ද කියන එක අහනකොට බලන්න මේවා ඉබේ කරන දෙයක්ද මම කරන දෙයක්ද කියලා. මම කරනවා නම් කරන්න වටින්නේ මගේ සතිය මට විශ්වාසයි, මගේ අරමුණ මට විශ්වාසයි. මෙවුවා හිතවිලිවල හිතලි විග්‍රහ කරුවත් මගේ සතිය කැඩෙන්නේ නැහැ, අරමුණ කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ආවනම් කරන්න, විශ්වාස නැත්තම් සැකනම් ශ්‍රද්ධාව මදිනම් මූල කර්මස්ථානේ තව තවත් දියුණු කරන්න. ඒක මම හැමදාම වගේ කියනවා. හරි අමාරුයි ඔක කියලා දෙන්න. මොකද අර උපමාන දෙකක් තියෙන එකක් තමයි කරනවද කෙරෙනවද කියන එක. දෙක සතිය හොඳට තහවුරු වෙලා ඇත සුපතිට්ඨිත නම් ඔක හරි. සුපතිට්ඨිත නැත්තම් සතිය තහවුරු කිරීමේ කටයුතු කරන්න. එච්චරයි.
ලිඛිත ප්‍රශ්න නම් එපමණයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ.
ඔය තා විනාඩි පහක් තියෙනවා.
ඔව් කරන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අත උස්සන්න පුළුවන්. චමත් අන්මියුට් කරලා කතා කරන්න. පොඩි වෙලාවක් තියෙන නිසා පුළුවන් නම් මල්ලි කෙටින් ප්‍රශ්න අහමු.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ලාංකික ආධුනික යෝගාවචරයේ පරයන්ක භාවනාව සප්පන් භාවනාව කරලා තරමක් දුරට එකලස් වෙච්ච හිතකින් පරයන්ක භාවනාවට සැහැල්ලුවෙන් ඉඳගත්තා. වාඩි වුණාම දැනෙන දෙයට අවධානය යොමු කළා. පස්සපැත්ත පොළවේ තදින්ම ගැටිලා තියෙනවා දැනුණා. විශේෂයෙන්ම පස්සපැත්තේ වම් කොටස පොළවට වැඩිබරක් යොදන බව තේරුණා. අතක් උඩ අතක් තියෙන බව දැනුණා. හිත පිට ගිහිල්ලා අපහු ආවම පස්සපැත්තේ බර පොළව මත එදී තියෙන බව දැනුණා. මේ විදිහට ඉරියව්ව ආභෝග කරායින් පස්සේ ලොකු නිින්දක් ගියා. මේ පරයන්ක භාවනාව ගැන උපදේශකුත් දවස් ගාණක් තිස්සේම සක්මණින් එකලස් වෙච්ච හිතෙන් ඉරියව්ව ආභෝග කළාට පස්සේ උස්ම දකින්නත් ඉස්සෙල්ලා යන ලොකු නිින්ද නැති කරගන්න විදියකුත් කියලා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
වාඩුණාට පස්සේ ආනපාන දිගෙත් වැඩේ කරන්න පුළුවන්. පිම්බීම හැකිලිම දිගෙත් වැඩේ කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ අත්දැකීම තුලමුත් වැඩේ කරන්න පුළුවන්. සක්මණෙත් වම දකුණ දිගෙත් වැඩේ කරන්න පුළුවන්. නැත්තම් සක්මණ ආයාසයෙන් කරනවාද ඉබේ කරනවාද කියන යටතේත් වැඩේ කරන්න පුළුවන්. ඒකෙදි සලකිය යුත්තේ මේ නින්දර ගිහිල්ලා නැවත අවදි වෙන්නේ අරමුණටද ඉරියව්වටද කියන කාරණාව පැහැදිලි කරනවා නම් තවත් ඊට උපදෙස් දෙන්න පුළුවන්. නින්දෙන් පස්සේ දිගින් දිගටම නින්දරසා හිත පිට යනවද නැත්නම් නින්දෙන් පස්සේ නැවත ඉක්මනට තමන් හිටපු ඉරියව්වට ගන්න පුළුවන්ද කියලා අහුවොත් මොකද්ද
කියන්නේ? නින්දෙන් පස්සේ ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මේ ඉරියව්වටම පස්සපැත්ත මෙන්න මෙහෙම දෙයක් ස්වාමීන් වහන්සේ කියන නින්ද ගියට පස්සේ හැරෙනකොට කපාටම මතක් වෙනවා මේ මම භාවනා කරන්න ඕන කෙනෙක් නේද මේ නිදා ගන්න ඕන කෙනෙක් නෙමෙයි නේද කියලා එකපාරටම ඊට පස්සේ මේ පස්සපැත්ත පොළොවට ඒ බරේ දිලා තියෙන එක තමයි ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට තේරෙන්නේ.
ඒ කාරණාට ඔච්චර වචන පාවිච්චි කරන්න ඕක කියන්නේ එච්චරයි. දෙක, ඒක දැනගන්න එක කනගාටුවට කාරණාවක්ද සතුටට කාරණාවක්ද කියලා ඊ මැත්තෙන් තවත් ගැඹුරු ප්‍රශ්නයක් මං අහනවා. මට නිින්ද ගියා. මම කළ යුත්තේ භාවනාවක්. දැන් ආයෙ අවිල්ල තියෙන ආරඹුණට මේ தත්ත්වයේ ඇරෙද්දි තමන්ට පශ්චාත්තාවපයක් අරියාදුවක් කනගාටුවක්ද තියෙන්නේ නැත්නම් ඉතින් ඊට පස්සේ ආයෙ සරක ආධුනිකෙක් වශයෙන් ආයෙ භාවනා කරගෙන යන්න පුළුවන්.
ආධුනිකෙක් වශයෙන් භාවනාව කරගෙන යන්න පුළුවන් සතුටදායක එකක්
විදිහට තමයි. ඒ ටික තමයි ලිවිය යුතුව තියෙන්නේ. ඔයගේ රචනයක අනාගාමීව තරමට ගිය කෙනෙක් නම් උතනින් පටන් අරගන්න. මට නිින්දකුත් යනවා, අවදිත් වෙනවා, භාවනා ඉදිරිපත් වෙනවා, භාවනාත් ගියා මට භාවනා කරන්න යන්න පුළුවන්. නමුත් ඒක කියනවනේ මුලින් මම ආධුනිකයි මම කරලා නැහැ කියලා. ඉතින් අපි ඒකට මේ විරුද්ධ නඩු දාන්න යන්නේ. ඒකයි හතරස් ප්‍රශ්න අහන්නේ. හතරස් ප්‍රශ්න ඇහුවට පස්සේ තේරෙන විදිය නම් මොක ওই කාරණා තුනෙන් කොයි එකේ ගත්තත් අරමුණ ගෙවි යෑම තමයි වෙන්නේ. ගෙවි යෑම අපි නිදිමතක් විදිහට සලකනවා. සතිය කැඩීමක් විදිහට සලකනවා. පශ්චාත්තාවපයක් විදිහට සලකනවා. පරිපාලි පාර්ලිං ගිලීමක් විදිහට සලකනවා. ඔය තමයි පෘථජනකම. ආර්යයන් වහන්සේ නමක් වච්චාම දන්නව අරමුණක් බලනකොට ගෙවෙනවා. ගෙවිච්චාම දන්න කෙනා නිින්දට යන්නේ නැහැ. අරමුණෙන් අයින් වෙච්ච බව දන්නව. ඒකට කියනවා හිත ලීන වෙනවා. හිත නිලීන වෙනවා. සැඟවි ගන්නවායි කියන්නේ. උනේ සැඟවෙන එක මායාවේ වැඩක්. සංගවිනේකට අවදි වෙන එක අප්‍රමාද වෙන එක අවදි වෙන එක බුදුහමරංගේ වැඩි. ඉතින් ඒ නිසා මේක අනික් අයටත් ආදර්ශයක් වෙන්න ඕනේ. තමන් බලා ඉන්න අරමුණ එන්නෙන්ද විරංජනේ වෙලා විරාගයටපත් වෙලා ආසාව නැති වෙනකොට හිතට පණින දෙයක් නැති වෙනකොට හිත කියනවා නින්ද ගියයි කියලා. බල්ලර කොතෙන්ද ගැහුවත් බල්ලා කකුල උස්ස ගන්නවනේ. අන්න ඒ වගේ බොරුවක් අපේ ඔළුවට දාලා තේ තමයි මායя. දැන් මේක නින්දක් නෙවෙයි. මේක හිත යාගන්න තැනක් නැතුව සැඟවි ගැනීමක් අවදි වෙච්ච ගමන් අරමුණට එනවනම් ඒ ගැන කනගාටුකුත් නැත්නම් ඒකම නැවත නැවත කරන්න ඕනේ ඒකම නැවත නැවත ලියන්න ඕනේ. තේරුණාද?
එහෙම මොකද්ද තේරුණේ?
මොකද්ද තේරුණේ? මොකද්ද තේරුණේ?
මට තේරුණේ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ දැන් මේ අත්දැකීම අනුව නිින්ද ගිහිල්ලා ආයි අරමුණටම එනවනම් ඉරියව්වට හෝ වේවා හුස්මට හෝ වේවා කනගාටුවක් ගන්න දෙයක් නැහැ. ඒක දිගටම සතුටින් කරගෙන යන්නයි තියෙන්නේ හොම.
නෑ ඒක නිින්ද නොවේ නොවේ. ඒක හිත සැඟවි යෑමක්. අන්නේ සැඟවිච්ච හිතට අවදි වෙන්න බැරිද කියලා බලන්න. අපේ සිංහලෙන් කියනවා නම් නිින්දට අවදි වෙන්න බැරිද කියලා. ඒ අවදි වෙන්න පුළුවන්. ඕක යන්නේ පෙරලමක ලකුණු පෙන්නලා. නිින්දට යනවා නම් ඔය වගේ කෙනෙකුට ඒක වෙනවා. ඒක නිසා මම මේකට අවදි වෙනවා කියලා නිින්දට අවදි වීම කළ යුත්තක්. ඒකට බය වෙලා කමක් නැහැ කියන එක නෙවෙයි. ඔය වගේ කෙනෙක් ඒ වගේ අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. ඒ නිින්දට ඒ නොදන්න කමට ඒ සිත සැඟවි යෑමට ටෝච් එක ගහලා බලන්න ඕනේ. අවධානය යොමු කරලා බලන්න ඕනේ. ඒක මනුස්ස හිතේ කරත හැකි හැබැයි ඔක්කොටම ඒ ටූල් එක නැහැ. තියෙන බොහොම කලාතුරකින් කෙනෙකුට මොකද හොඟව දෙන්නේ පශ්චාත්තාප වෙනවා. නිින්ද ගියයි කියනවා. වැරදි නමක් දෙනවා. රෝන් ෆ්ලැග්. එහෙම නැතුව මේක කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්මල්ලි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවයි දිනදා වැඩකට තියෙනවා ස්මා ඒක අපි එන සතියට අහන්නද ඔබ වහන්සේගෙන් එහෙම නැත්නම්
මට තේරුණේ නෑ.
සක්මන් භාවනාවයි එදිනදා වැඩකට උතුත් තියෙනවා මේ ඒ ඊමේල් එකේ මම
කියන්නේ නෑ ඔය ටික ඇති ඔය ටික තමයි කොච්චර කිව්වත් කියන්න තියෙන ඒක එක එක ක්‍රමවලට පෙන්නුවාට මම හිතනවා මේ නිරෝෂ් නම් කොහොමවත් තේරෙන්නේ නෑ ප්‍රශ්නාලේ කරනට තේරෙන්නේ කියලා.
එහෙනම් මල්ලි අපි සක්මන් භාවනාවේ කියන සතිය තහමුද?
මොකද්ද ඔය මල්ලි කෙනෙක් කියන්නේ දැන් කතා කරේ මල්ලි කෙනෙක්ද නංගි කෙනෙක්ද?
මල්ලි සමත්. සමත් මල්ලි කතා කරේ සමත් කියලා මල්ලි කෙනෙක් ස්වාමීන් වහන්සේ. එහෙනම් සක්මන් භාවනාව සමත් මල්ලි අපි කියන සතිය අහමු.
නෑ නෑ අහන්න ඕනේ නෑ. යාගේ නඩුව විසඳුණාද කියලා අහපන්කෝ.
මල්ලි උත්තර දෙන්න මල්ලි ස්වාමීන් වහන්සේට.
අයියා වෙන්න හදන්න එපා. උඹ පැත්තකට වයන් මල්ලි දීපන්.
පරයන්ක භාවනාව ගැන තියෙන නඩුව නම් ස්වාමීන් වහන්සේ ඉස්දුනා සක්මන් භාවනාවේ පුංචි නඩුවක් තියෙනවා.
ඔ කියන්න කියන්න තව විනාඩියක් දෙන්න පුළුවන්. ওই වෙලාවේ කියන එක ලේසි ආය වාට ලියවල ආය නඩුවක් ගන්නට. මොකද්ද කියන්නේ?
පොඩ්ඩක් දිග ස්වාමීන් වහන්සේගේ වார்த்தාව නම්
බෑ එහෙනම් බෑ. ඔයා කිව්වේ පොඩ්ඩක් කියලා. මේ මං යන්නේ දැන් මේ භාවනා කමටහන් සුද්ධ කරන වෙලාව.
එහෙනම් ස්වාමීන් වහන්සේ ඒක කෙටියෙන් කියන්න.
ඒක තමයි මිනිහෝ කියන්නේ කියපන් කියලා.
සක්මන් භාවනාවේ ස්වාමීන් වහන්සේ මේ නිදිමත ආවම සමහර වෙලාවට ඒක නිදිමත ආවයි කියලා තේරෙනවා. සාමාන්‍ය විදිහට හතරගොන් ප්‍රශ්නේ ඒ විදිහටම ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒක හතරගොන් ප්‍රශ්නේ දකින්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් ඒක තමයි ස්වාමීන් වහන්සේ.
ඔය ඒක නිදිමත නෙවෙයි කියලා බලන්න කියලා මම කිව්වේ පරියන්කේ සම්බන්ධ. ඒ කියන්නේ තාම නිදිමත කියලා කියනෝ නම් ඒක ඔයා මායරගේ පැත්තට යන්න හදන්නේ. හොඳයි. ඒක මම කිව්වේ මේ උත්තරය තුල උත්තරේ තියෙනවා. නිරෝෂණ කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. මම හිතුව උඹට තේරෙයි කියලා බලනකොට ඒක තේරෙලත් නැහැ. කමක් නැහැ මම හිතනවා ගත්ත විනාඩිය වටිනවායි කියලා.
මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මම මල්ලිට
මීට පස්සේ උත්තර දීපන් බං ඔව්වට මේ බොරුවට නිකන් අපේ මේ ශේෂ්ඨාධිකරණ දාන්න එපා සාම්දාන උසාවියේ මිනිස්සේ කරපන්
මම මේ මල්ලිගේ ක්වෙස්චන් එක ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අන්තිම මොහොත 8:45ට ආවේ දැන් විනාඩි කීපකට කලින් ඒකයි මට
එහෙම තමයි එහෙම තමයි අන්තිම වෙලාවේ ළමයි හම්බෙන වෙලාවල් තියෙනවා උඹට වැඩ නැහැ
අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න වෙලාවක් තියෙද අපිට සාදු 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 ඔකාස වන්දාමි බන්තේ මා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු අනුමෝදාන
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
කමිතබ්බං
සාදු ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ
තෙරුවන් සරණයි ඉදිරියට කවුද කරන්නේ චන්ද්‍රරතන හාමුදුරුවෝ අයිතිවටි කරලා දෙන්නම් කිව්වා අපිට ඕනනම් ධම්මපුත්ත දාන්නත් පුළුවන් ධම්ම සරණ ගන්නත් ධම්ම හරියකෝ චන්ද්‍රරතන හාමුදුරුවෝ අද කරයි ඉස්සරහට අපි ධම්මපුත්ත දාන්න බලාපොරොත්තු වෙනවා ධම්ම සාගත දාන්න බලාපොරොත්තු වෙනවා අද ධම්ම මේ කුසල ගිහිල්ලා ගමන එනිසා අද ඉතින් චන්ද්‍රරතන හාමුදුරුවන්ට කරදර කරන්න සිද්ධ වෙනවා ඉස්සරහට අපි තව කෙනෙක් පුහුණු කරලා තිබුණේ ඒක නැති නිසා අපි ඊට වැඩි හොඳ කෙනෙක් අද දෙනවා
එහෙමයි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේට
ගරුතර චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ අවසරයි ද වහන්සේ මතක විදියට පළවෙනි වතාවට අපේ මේ US කැනඩා සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ගෞරවයෙන් මම වහන්සේට ආරාධනා කරනවා නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන විදියට
සාදු සාදු සාදු
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි එhmenan මේ කැනඩාව ඇමරිකාව මුල් කරගෙන පවත්වන මේ කෙටි ධර්ම දේශනාවත් භාවනා කමඨාන් පිරිසුදු කිරීමේ වැඩසටහනක් මුල් කරගෙන පවත්වන ධර්ම දේශනාවක් ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා නැවතත් සාදුකාරයක් පවත්වන්න
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගතද්ධිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදීන් සබ්බගන්තප්පහීනස්ස පරිලාහෝන විජ්ජති තී
සාදු සාදු සාදු
අදාන්ත පින්වත්නි අපි අද දින වැඩසටහන සඳහා මාතෘකාවක් සපයාගත්තේ අරහන්ත වග්ගයෙන් ධම්මපදයේ අරහන්ත වග්ගයෙන් මෙතන සඳහන් වෙන මේ ගාථාව බොහොම ලස්සන නිදාන කතාවකටත් මූලික වෙනවා. එබඳු නිදානයක් ප්‍රස්තුත කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව ප්‍රකාශ කරලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී මේ පින්වතුන් අහලා ඇති අර දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන ඉතින් උන්වහන්සේව මරලා තමන් බුදු වෙනවා කියලා මේ මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ඉතින් අර ගිජුකුළු පව්වේ ඉඳන් මේ ගලක් පෙරලනවා. ඉතින් ඒ ගල පෙරලුවාම බුදුරජාණන් වහන්සේගේ කක් පාදයක ඒ ගල වැදිලා ඒ ගලෙන් ඇත්තරම නිකුත් වෙච්ච මේ පතුරක් ගල් පතුරක් වැදිලා බුදුරජාණන් වහන්සේගේ පාදයක් මේ තුවාල වෙනවා. දැන් එතකොට ඒ ඇතිවෙච්ච මේ වේදනාව බොහොම ක්‍රූර වේදනාවක් බොහොම තියුණු වේදනාවක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව භික්ෂුන් වහන්සේලා මද්ද කුච්චි කියලා ස්ථානයකට රැගෙන යනවා, වඩම්මගෙන යනවා. වඩම්මගෙන ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙතනින් මාව ජීවක අඹ වනයේට රැගෙන යන්න කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ජීවක අඹ වනයේට භාග්‍යවතුන් වහන්සේව ඔසවාගෙන යනවා. ඊට පස්සේ මේ කතා ප්‍රවෘත්තිය දැනගන්න හම්බ වෙනවා මේ ජීවක අඹ වනයේ දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන අය මෙන්න මේ බඳු අනතුරකට ලක් වෙලා තියෙනවා කියලා. ඒ ජීවක අඹ වනයේ පූජා කරපු ඒ ජීවක කියන වෛද්‍යවරයාට මේ කතා ප්‍රවෘත්තිය අහන්න ලැබෙනවා. ඉතින් එතුමා පැමිණලා මේ තුවාලය පරීක්ෂා කළා. එතන ඒ තුවාලය සුව වීම සඳහා ටිකක් සැර බෙහෙතක් මේ තුවාලෙට තියලා බැඳලා කටයුතු කරමින් ඉන්නකොට තවත් මේ ජීවක වෛද්‍යවරයාට තවත් රෝගියෙක්ගෙන් ඇමතුමක් එනවා, එහෙම නැත්නම් යම් කිසි වුමනාවක් තියෙනවා කියලා එයාට දැනගන්න ලැබෙනවා. එතකොට ඒ තැනත්තා නැත්නම් ජීවක වෛද්‍යවරයා එතනින් ඉවත් වෙනවා. දැන් ඒ ජීවක වෛද්‍යවරයා එතනින් ඉවත් වෙලා ගිහිල්ලා ඊට පස්සේ හැබැයි දැන් භාගතුන් වහන්සේගේ දැන් මේ පාදයේ බැඳලා තියෙන මේ බෙහෙත එදා රාත්‍රියේ ඉවත් කරන්න ඕනේ. මොකද ඒක ටිකක් සැර බෙහෙතක්. ඒක දිගට තිබුණොත් එහෙම ඒක මුළු ශරීරයෙම දුවලා ටිකක් ශාරීරික වශයෙන් ලොකු පිළීමක්, ලොකු පීඩාවක්, පරිලාහයක් ඇති වෙනවා ඒ බෙහෙත දිගට තිබුණොත්. ඒ අවශ්‍ය කටයුත්ත කෙරුණාට පස්සේ ඒ සුවපත් භාවය ඇති වෙනවා. ඒ අවස්ථාවේදී හරියට මේ බෙහෙත ඉවත් කරන්න ඕනේ. නමුත් දැන් මොකද වෙන්නේ? දැන් අර ජීවක වෙද මහත්තයා ඔන්න ටිකක් ඈතට යනවා අර තවත් කටයුත්ත සඳහා. එන්න හම්බෙන්නේ නැහැ. ඇතුළු නුවර දොර වහනවා. දැන් ඒ අතරේ දැන් කාලේ ඉක්මවා යනවා. කාලේ ඉක්මවා යන එනකොට ජීවක වෛද්‍යවරයා කල්පනා කරනවා දැන් මේ පුදුමාකාර නපුරක් සිද්ධ වුණේ. මං අර භාගතුන් වහන්සේගේ පාදයේ තුවාලයට බෙහෙතක් තියලා බැන්දා. ඒක මේ වෙලාවේදී ඉවත් කරගත්තේ නැත්නම් භාගතුන් වහන්සේට රාත්‍රියේ මුළුල්ලේම නිදා ගන්න බැරි තරමට ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මුළු ශරීරයේම දෙවිල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා බොහොම මානසික වේදනාවක් දැන් මේ ජීවක වෛද්‍යවරයා මනසින් විඳිනවා. මොකද තමන්ට ඒ අවශ්‍ය වෙලාවට ඒ කටයුත්ත කරගන්න විදිහක් නැති වුණා. දැන් ඇතුළු නුවරට යන්න විදිහක් නැති වුණා. දොර වහලා තියෙන්නේ. දැන් ආයි අනිත් දවසේ උදේ වෙනකම් ඉන්න වෙනවා. හැබැයි දැන් භාග්‍යතුන් වහන්සේ මේ ජීවක වෛද්‍යවරයාගේ හිතේ තියෙන මේ විතර්කය බුදුනුවණින් දකිනවා. දැකලා ඉවරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා, ආනන්ද දැන් මේ බෙහෙත ඉවත් කරන්න. ජීවක වෛද්‍යවරයා අන්නතන හිර වෙලා ඉන්නවා. එන්න විදිහක් නැහැ මේ ඇතුළු නුවරට. ඒ නිසා හැබැයි එතුමාගේ දැන් උමනාව තියෙනවා මේ බෙහෙත ඉවත් කළ යුතුයි කියන්නේ. ඒ නිසා මේක දැන් බෙහෙත ගලවලා ඉවත් කරන්න කියලා දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා. දැන් එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය වෙලාවේදී බෙහෙත ඉවත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුවපත් වෙනවා. අනිත් දවසේ උදේ වෙනකොට ඔන්න දැන් අර ඇතුළු නුවර ඒ දොර විවෘත කළාට පස්සේ ජීවක මේ වෛද්‍යවරයා දුවගෙන එනවා. බොහෝම මානසික පීඩාවකින් වික්ෂෝපයකින් දුවගෙන එනවා භාගතුන් වහන්සේව බලන්න. මොකද දැන් තමන්ගේ අතින් ලොකු අත්වැරැද්දක් වුණේ. ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්ස, මම මේ වගේ බෙහෙතක් තියලා බැන්දේ. මේක ටිකක් සැර බෙහෙතක්. මට ඒක කියන්නත් බැරුණා මේ අහවල් වෙලාවදී වත් කරන්න කියලා. මම මේ තවත් කටයුත්තකට ටිකක් ඈත මට යන්න සිද්ධ වුණ නිසා එන්නත් හම්බුනේ නැහැ. මේ වගේ අකරතැබ්බයකට මම මුහුදුන්නා. කොහොමද භාගතුන් වහන්සේ මේ ශරීරයේ දැවිල්ලක් ඇති වුණාද, පීඩාවක් ඇති වුණාද, භාගතුන් වහන්සේ සුවසේ කාලය ගත කරාද, අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා, ඔන්න ඔය වගේ භාගතුන් වහන්සේට තමන්ට වෙච්ච ඒ අබැද්දිය, තමන්ගේ අතින් වෙච්ච අතපසු වීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. එන්න ඔය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි මම මාතෘකා වශයෙන් තබා ගත්තේ. ගතද්ධිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදි සබ්බදන්තහ පහීනස්ස පරිලාහෝ නවිච්චති. මෙතන අපිට ඇත්තටම ඉගෙන ගන්න සෑහෙන කාරණා කීපයක් තියෙනවා. අපි කෙටියෙන් කරුණු කීපයක් මතක් කරගත්තොත්, ගතද්ධිනෝ කියලා කියන්නේ මේ සංසාර ගමන නිමකර කියන නිමකලා කියන මේ අදහස. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සංසාර ගමන, සංසාර වටය දිග චක්‍රයක් වශයෙන් පෙන්වුම් කරනවා. දැන් ඒ චක්‍රය දිගින් දිගට යෑම තමයි සාමාන්‍යයෙන් කෙනෙකුට සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන්දී මේ ගතද්දිනෝ කියලා භාගතුන් වහන්සේ එහෙමත රහතන් වහන්සේලාට මේ පෙන්නුම් කරන්නේ උන්වහන්සේලා ඒ සංසාර ගමන නැත්තම් සංසාර වටය, ඒ වෘත්තය, ඒ චක්‍රය සම්පූර්ණයෙන් දැන් ගමන් කළ අවසානයි. ආයි නැවත නැවත ඉපදීමක් දිගින් දිගට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි විසෝකස්ස. දැන් උන්වහන්සේලාගේ හිතේ කිසිම ශෝක කිරීමක්, කණ්ඩා වැළපීමක් දුක් දොම්නස් පහළ වීමක් එහෙම එකක් ඇත්තෙත් නැහැ. විප්පමුත්තස්ස සබ්බදී සියලු උපදීන්ගෙන් හිත නිදහස් කරගෙන තියෙනවා. සබ්බගන්ත පහීනස්ස මේ හිතේ විවිධාකාර කෙලෙස් ගැට ඇතිවීමක් වෙන්නෙත් නැහැ. පරිලාහෝ නවිජ්ජති අන්නේ බඳු ඒ රහතන් වහන්සේට ඒ හිතේ උන්න රහතන් වහන්සේගේ හිතේ කිසිම පරිලාහයක් කිසිම දාහයක් කිසිම දැවිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. දැවිල්ලක් පහළ වෙන්නේ නැහැ. කියලා මෙන්න මේ විදිහේ ගාථාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඇත්තටම අපි භාවනා කරන පිරිසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිට එහෙමනම් මෙන්න මේ ගාථාවෙන් සෑහෙන යමක් ඉගෙන ගන්න තියෙනවා අපේ ජීවිතවලට. දැන් අපි නිරන්තරයෙන්ම සංසාර ගමනක තාමත් යෙදිලා ඉන්න පිරිසක්. ඉතින් අපි තාම රහත් වෙලා නැති නිසා ඉතින් අපිට තව තව ඉදිරියට යන්න සිද්ධ වෙවි. ඉතින් එහෙමනම් අපි තාම මේ ගමනේ යෙදෙන පිරිසක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හැබැයි ඒ ගමන අවසන් කරපු උත්තමෙක්. රහතන් වහන්සේලා ඒ ගමන අවසන් කරපු උත්තමයෝ. ඒ වගේමයි දැන් උන්වහන්සේලාගේ හිතේ ශෝක කිරීම නැහැ. හැබැයි අපේ සිත්වල තාමත් ශෝක කිරීම තියෙනවා. අපේ සිත්වල තාමත් කනගාටුටපත් වීම, හඬා වැළපීම, ඔය වගේ බොහොම සිත්තරුලටපත් වීම අපේ හිත්වල තියෙනවා. ඉතින් ඒ බඳු තත්වයකින් අපි කොහොමද අත මිදෙන්නේ? අපි කොහොමද මේ අපේ හිතේ තියෙන ශෝක තැවුල් දුක් දුර කරගන්නේ? අපේ හිතේ ඒ වෙනුවට සමාදානයක්, ඒ වගේම සාමකාමී ගතියක්, නිදහස් බවක් අපේ හිතේ ඇති කරගන්නේ කොහොමද? ඒ වගේම අපේ හිත නිරන්තරයෙන්ම මේ විවිධාකාර කෙලෙස් ගැටවලට අහු වෙනවා. විවිධ කෙලෙස් ගැට ගැහෙනවා. නිරන්තරයෙන්ම විවිධ කෙලෙස් වලට අහු වෙලා එහෙට මෙහෙට අපේ හිත වික්ෂිප්ත වෙනවා. ඉතින් කොහොමද මෙන්න මේ බඳු කෙලෙස් ගැට ගැසීම් වලින් අපේ හිත නිදහස් කරගන්නේ? ඒ වගේම අපේ කයත් අපේ හිතත් නිරන්තරයෙන් විවිධාකාර කෙලෙස් නිසා දැවෙනවා. රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන්න ආදී විවිධාකාර කෙලෙස් නිසා අපේ හිත දැවෙනවා. කොහොමද එහෙනම් මේ තියෙන දැවීම් වලින් අපේ හිත නිදහස් කරගන්න? ඉතින් ඔන්න ඔය කාරණාව අපිට ටිකක් හිතලා බලන්න වටිනවා. මේ ගාථාව ආශ්‍රයෙන් අපි කොහොමද අපේ සිත් සතන් වල තියෙන ශෝක කිරීම, හඬා වැළපීම්, පසුතැවිලි වීම, ඒවායින් අපේ හිත නිදහස් කරගන්නේ කොහොමද? මේ සංසාර ගමන නිම කරන්නේ කොහොමද? ඒ වගේම අපි මම මගේ කියාගෙන ඉන්න, උරුම කරගෙන ඉන්න, මටමයි අයිති කියාගෙන ඉන්න මේ විවිධාකාර උපදී, ඒවෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ අපේ නිරන්තරයෙන් හිතේ සිද්ධ වෙන මේ කෙලස් ගැට ගැසීම, කෙලස් වලට අසු වීම, මේවෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? කායික මානසික පරිලාහයෙන් දැවිලි වලින් නිදහස් වෙන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ සඳහා භාගතුන් වහන්සේ ඒකායන මාර්ගයක් පෙන්වනවා සතිපට්ඨානයක් වශයෙන්. ඒකායනෝ යම් භික්කවේ මංගෝ සත්තානං විසුද්ධියා, මේ සත්වයන්ගේ පිරිසුදු බව ඇති කර ගැනීම පිණිස ඒ කායන මාර්ගයක්, ඍජු මාර්ගයක් භාගතුන් වහන්සේ පෙන්වනවා. ශෝක පරිද්දවානම් සමතික්කමාය, ඒ බඳු මාර්ගයක් වඩන කෙනෙකුගේ එහෙනම් අර ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කිරීමේ හැකියාවක් තියෙනවා. දුක්ඛ දොමනස්සානම් අත්තගමාය, ඒ මාර්ගයේ යම් කෙනෙක් වඩනවා නම් එයාගේ හිතෙන් දුක් දොම්නස් පහ වෙලා යනවා. ඥායස අධිගමාය නිබ්බානස සච්චික්‍රියා, එයාට නිවැරදි මාර්ගය, සංසාර ගමන කෙලවර කරන මාර්ගය එයාට හම්බ වෙනවා. නිබ්බානස සච්චික්‍රියාය, එබඳු නිවන් සෝයාක් සාක්ෂාත් කිරීම තුළින් අර සියලු පරිලාහයන්, සියලු පරිදාහයන්, විවිධාකාර දැවීම් සියල්ල නැති වෙලා නිවීමකට ලක් වෙනවා. ඉතින් එහෙමනම් මේ ගාථාවේදී අපිට ඉඟි කරලා තියෙනවා නිබඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. අපි නිරන්තරයෙන් දැවෙන, තැවෙන විවිධාකාර ශෝක කිරීම, හඬා වැළපීම්, දුක් දොම්නස් වලට පාත්‍ර වෙන සංසාර ගමනේ දිගට යන විවිධාකාර දේවල් මම මගේ කියා ගන්නා පිරිසක්. එහෙනම් අපිට පුළුවන් ද අර භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මට්ටමට එල්ල කරගෙන අපේ ජීවිතය යොමු කරගන්න. නැත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ ගිය ගමන් මාර්ගයේ අපිටත් යන්න පුළුවන්ද? එදා රහතන් වහන්සේලා ගිය ගමන් මාර්ගයේ අපිටත් යන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ කරුණ තමයි අපි තේරුම් ගන්න වටින්නේ. එහෙමනම් අපි නිවැරදි මාර්ගයක් වඩනකොට මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ඒ ප්‍රතිපදාවට, නැත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ භුක්ති විඳින මානසික සුවයට, ඒ නිකලස් භාවයට, ඒ වගේම ඒ බොහොම පවිත්‍ර ස්වභාවයට, චිත්ත පාරිශුද්ධියට අපි පොඩ්ඩක් හරි ලං වෙන්න ඕනේ. ඒක මේ අපි අන්තිම මොහොතේ ළඟා වීමක් නෙමෙයි, දවසින් දවස අපිට පොඩ්ඩ පොඩ්ඩ හරි තේරෙන්න ඕනේ මම යම්කිසි ප්‍රතිපදාවක දැන් ගමන් කරනවා. කලින්ට සාපේක්ෂව මගේ හිතේ දුක් දොම්නස් අඩු වෙච්ච ගතිය, කලින් මාසවලට, කලින් අවුරුදු වලට සාපේක්ෂව මගේ හිතේ යම් ශෝක කිරීම අඩු වීමක්, හඬා වැළපීම් අඩුවීමක්, දුක් දොම්නස් අඩුවීමක්, පසුතැවිලි අඩුවීමක් එහෙමනම් අපිට දැනෙන්න ඕනේ. ඒ වගේමයි කායික මානසික වශයෙන් නිරන්තරයෙන් දැවෙන ගති, තැවෙන ගති ඒවා අඩුවීමක් අපිට තේරෙන්න ඕනේ. අන්න ඒක තමයි එහෙනම් අපිට දැනි මේ මාර්ගයේ වඩන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අනු විශ්වාසය ඇති වෙන්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මම යන මාර්ගයේ නිවැරදි. භාග්‍යවතුන් වහන්සේ ඇතෙන්ට දැනටමත් ළඟා වෙලා තියෙනවා. උන්වහන්සේ ඒක සාක්ෂාත් කරලා තියෙනවා. ඒ බඳු සාක්ෂාත්කරණයක් දක්වා මම දවසින් දවස පියවරෙන් පියවර ළඟා වෙමින් ඉන්නවා කියලා ඉතින් අපිටත් බොහෝම විශ්වාසයෙන්, ආත්ම විශ්වාසයකින් භාග්‍යවතුන් වහන්සේ අපිට එතනින් දගෙන ආලෝකය පතුරවනවා. ඒක සාක්ෂාත් කරලා තියෙනවා. පාර මෙන්න මේකයි කියලා නිරන්තරයෙන් මතක් කරලා දෙනවා. අපිත් ඒ පාරේ පුළු පුළුවන් විදිහට ශක්තිමත්ව විශ්වාසවන්තව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් දිගට ගමන් කරනවා. ඉතින් ඔන්නෝ විදිහට අපිට දැන දැක දැක මේ මාර්ගයේ වඩන්න පුළුවන් නම්, අපිට දැන දැක දැක මේ මාර්ගයේ ප්‍රායෝගිකව කටයුතු කරන්න පුළුවන් නම් ලොකු සතුටක් භුක්තිඳ ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ කියන ධර්මය අපි තුල පොඩ්ඩක් රෝපණය වෙච්ච ගතියක්, අපේ චිත්තසංතාන තුල පොඩ පොඩ ඒක ආරෝපණය වෙන ගතියක්. අපිටත් ඉබඳු මේ භාගතුන් වහන්සේ විඳපු ඒ සුවය, නිවන් සුවය, ඒ රහතන් වහන්සේලා විඳපු නිවන් සුවය කෙටි කාලයකට හරි අත්දකින්න පුළුවන් ගතියක් එහෙමනම් ඇති වේවි. ඒක මේ අන්තිම මොහොතේ රහත් වෙනකම්ම අපිට නොදැන සිටිනවා නෙමෙයි. අද අපි යම් භාවනාවක් වඩලා, අද අපි යම්කිසි සතියක් දිනු කළා, මේ මොහොතේ මගේ හිතේ යම්කිසි දැවිල්ලක් තිබුණා නම් අන්නේ දැවිල්ල මේ මොහොතේ මම සමනය කරගන්නවා. හිතන්න මම මේ අවස්ථාවේදී ඔන්න හිතේ යම්කිසි දේශයක් තියෙනවා. යම්සි කෙනෙක් මට කරපු අකටයුත්තක් නිසා, එහෙම නැත්නම් යම්කිසි තවත් කෙනෙක් මං කෙරෙහි දක්වපු නොසැලකිල්ල නිසා, මේ මොකක් හෝ හේතුවක් නිසා ඔන්න මගේ හිතේ යම්කිසි කහටක් තියෙනවා. මගේ හිතේ යම්කිසි ද්වේෂයක් තියෙනවා. ඉතින් ඒ ද්වේෂය මට අද මම වඩන භාවනාව හරහා සමනයටපත් කරගන්න පුළුවන්ද? ඒ හරහා මට නිවා ගන්න පුළුවන්ද? මේ දෙවිගෙන එන මේ පරිලාහය, මේ දැවිල්ල, මේ ශෝක කිරීම, මේ හිතේ තියෙන ද්වේෂය මට අද වඩන භාවනාව හරහා සුවපත් කරගන්න පුළුවන්ද? අද මට නිවෙන්න පුළුවන්ද? අද මට නිවිච්ච සිතකින් වාසය කරන්න පුළුවන්ද කියන එක එහෙනම් අපි විමසන්න අවශ්‍යයි. මම මේ අද භාවනා කළා අනාගතයේදී තව අවුරුදු ගානකින් ඊළඟ භවයේදී රහත් වීම ගැන හිතනවා වෙනුවට මට පුළුවන්ද අද නිවිච්ච කෙනෙක් විදිහට කටයුතු කරන්න? මම අද කටයුතු කරන්නේ නිවුණෝ සිතකින්ද? මම අද කටයුතු කරද්දි පුළුවන්ද කෙලෙස් වලින් නිදහස් වෙලා කටයුතු කරන්න? මේ කෙලෙස් ගැට ගැසීම අපේ සිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අපේ සිතේ පහළ වෙන විවිධාකාර සංඥාවලට යම් යම් වටිනකම් දෙන්න අපි ඒවා තව තව ඉස්මතු වෙන්න ඉඩ දෙනවා. අපි ඒවට නම්ගම් දෙනවා. ඒවට විවිධාකාර ලේබල් අලවනවා. එතකොට ඔන්න අපි ඒවට පුජ්‍යල ආරෝපණයක් කරනවා. අපි ඒවා ජීවමාන කරනවා. හිතන්න අපේ හිතට යම්කිසි ඡායාවක් මතු වුණා. හිතේ පුංචි ඡායාවක් මතු වුණා. ඒ ඡායාවට ඔන්න අපි නමක් දුන්නා. මේ අහවලා කියලා ඔන්න අපි ඒකට නමක් දුන්නා. ඒකට පුජ්‍යල ආරෝපණයක් කළා. ඊට පස්සේ අපි ඒ ගැන ඒ අහවලා කියලා මතක් වෙච්ච ගමන් එයාට සම්බන්ධ සියලු තොරතුරු, ඒ අතීතයේ ගබඩා වෙලා තියෙන තොරතුරු ඔන්න මතක් වෙනවා. එයා මෙහෙමයි, යා කරේ මෙන්න මේ විදිහටයි, යා හොඳයි, යා නරකයි කියලා අපේ හිතේ තැම්පත් වෙලා තියෙන මේ විවිධාකාර ආකල්පයන් මෙන්න මේ හඳුනා ගැනීමට එකතු වෙනවා. ඒ හරහා ඔන්න විතර්ක පහළ වෙනවා. හිතේ විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. ඒක දිගට දිගට ඔන්න යනවා. ඊට පස්සේ ඔන්න කතන්දරයක් දක්වා, කෙටි කතාවක් දක්වා, නව කතාවක් දක්වා ඔන්න මේක දිගහැරෙනවා. ඊට පස්සේ ඔන්න සම්පූර්ණයෙන්ම ලොකු වටවලල්ලේ යාමකට, ප්‍රපංචයකට අපි අහු වෙනවා. අන්තිමට අපිටවත් ඒක නවත්ත ගන්න බෑ. අපිවත් යට කරගෙන මේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙමනම් අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් මෙන්න මේ ප්‍රපංච සමනය කරගන්න, අපේ හිතේ මේ දුවන කතන්දර කෙටි කරගන්න, අඩුතරමින් ඒවා ඊට වඩා මේ වාක්‍ය බවට පත් කරගන්න, වචන බවට පත් කරගන්න. අන්න එතකොට අපි අපේ හිත සමනයට පත් කරගත්ත වෙනවා. අපි නිප්පපංච ප්‍රතිපදාවකට අවතීර්ණ වුණා වෙනවා. අපි නිරන්තරයෙන් කතාගතකතා කල්පනා කර කර ඉන්න අවධියෙන් අයින් වෙලා අපිට පුළුවන්කමක් ලැබෙනවා හිත නිවිච්ච ස්වභාවයෙන් පවත්වන්න, හිත දැවෙන්න නොදී පවත්වන්න. ඒ බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ සබ්බගන්ත පහීනස්ස, මේ හිතේ ගැට ගැසීම් දුරු කළා වාසය කරන්න. අපි අර සංඥාවලට අහු නොවි, සංඥාවලට ලොකු වටිනාකමක් නොදී මේ වෙලාව හුදෙක් හිතේ පහළ වෙච්ච සංඥා පමණයි, හුදෙක් ඡායා මාත්‍රයන් පමණයි. මේවා මේ පුජ්‍යලියෝ නෙමෙයි. මේවා මේ අහවලා නෙමෙයි. මේවා ඉල්ලා හුදු සංඥා මාත්‍රයක් පමණයි. හුදු ඡායාවක් පමණයි. ඒකත් මගේ තියෙන විවිධාකාර තොරතුරු හරහා, මගේ තියෙන ෘචි අර්චකම් හරහා ඒකත් මම වර්ණ ගන්නවලයි මේ තියෙන්නේ කියලා අපිට අර ඒ අපි කරන හැඩගැස්වීම්, අපි කරන වෙස් ගැන්වීම්, අපි කරන සංස්කරණයන් හඳුන ගන්න පුළුවන් නම් අන්න ඒ කතාවට වැඩිදුරක් දුවන්න බෑ. ඒ කතාව ප්‍රපංචයන් දක්වා වටවලල්ලේ යාමන් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. එහෙමනම් අපිට මුල් පුරුක්වලදීම, එහෙම නැත්නම් ඒ මුල් යුගයේදීම, මුල් අවස්ථාවේදීම නියපොත්තෙන් කඩන්න පුළුවන් අවස්ථාවේදී මේක අත්හැලා දා ගන්න අවස්ථාව ලැබෙනවා. ශක්තිය ගොඩ නැගෙනවා. එතකොට අන්න අපේ හිත නිවෙනවා. අපේ හිතේ කෙලෙස් ගැට ගැසීම් නතර වෙනවා. කෙලෙස් ගැට ගැසීම් නතර වෙලා අන්න බොහොම ශාන්ත වූ සිතකින්, පරිලාහයන්ගෙන් නිදහස් වූ සිතකින්, දැවිලි වලින් නිදහස් වූ සිතකින් වාසය කිරීමේ ශක්තියක් එහෙමනම් අපිටත් අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය தত্ত্বය අපිට පුළුවන් නම් පොඩ පොඩ අපේ සිතේ ප්‍රායෝගිකව දියුණු කරන්න. අන්න ඒ අවස්ථාවේ අපිට එහෙනම් කියන්න පුළුවන්, මම අද දවසේ මං කරන සතිමත් භාවය හරහා, සතිමත් භාවය දියුණු කිරීම හරහා, මං වඩන භාවනාව හරහා මම අල්ප මාත්‍රයකින් හරි භාග්‍යතුන් වහන්සේට කිට්ටුණා. අල්ප මාත්‍රයකින් හරි ඒ රහතන් වහන්සේලා අනුගමනය කරපු ප්‍රතිපදාවට මං අවතීර්ණ වුණා. තවත් සුළුවෙන් හෝ මම ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න උත්සාහවන්ත වුණා. මගේ හිතේ ගොඩනැගීගෙන ආව ඒ ශෝක කිරීම, හඬාවැළපීම් මම මේ ගමන් කරන ප්‍රතිපදාව හරහා, අනුගමනය කරන ප්‍රතිපදාව හරහා මදකට හෝ නිවුණා. සමණයටපත් වුණා. ශෝක කිරීම, හඬාවැළපීම් සමණයටපත් වුණා. නැවතත් මම කෙලෙස් වලට අහු නොවි වාසය කිරීම සඳහා යම් ප්‍රයත්නයක් දැරුවා කියලා එහෙනම් අපිට සතුටු වෙන්න පුළුවන්. පින්වත්නි, මේ නිවීම ඇති කරන්න තියෙන දැවෙන තැනක නිරන්තරයෙන් ඉතින් අපේ හිත රාග, ද්වේෂ, මෝහ ආදී විවිධ කෙලෙස් වලින් දැවෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අන්නේ දැවෙන අවස්ථාවේදී අපි එහෙනම් මෙන්න මේ නිවීම යොදන්න ඕනේ. ඒ නිවෙන ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න. නිවෙන ප්‍රතිපදාවක් වඩන්න ඕනේ. සතිපට්ඨානයක් වඩනවා කියන්නේ එහෙමනම් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට අන්නේ සතිය, ඒ සිහිය දියුණු කිරීම, ඒ සම්පජඤ්ඤය, දෙයද්ධාසියුම්ම දැකගැනීමේ හැකියාව, ඊළඟට අපේ හිත ඒ විවිධාකාර සංඥා ආදී දේවල් වලින් නිදහස් කරගෙන, ප්‍රපංච සමනය කරගෙන, විතර්ක සමනය කරගෙන බොහොම නියුණු සිතකින් වාසය කිරීම. එහෙමනම් අපි පොඩ පොඩ ප්‍රායෝගිකව දියුණු කරන්න ඕනේ. මේක අපි පරයන්කේදී විතරක්, සක්මනේදී විතරක් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතෙන්දී අපි ලබන පුහුණුව අපේ ජීවිතයත් එක්ක එහෙමනම් ඒක ආබද්ධ කරන්න ඕනේ. මම යම්සි රාජකාරී කටයුත්තක් කරද්දී ඔන්න මගේ හිතේ යම්සි දැවීමක් ඇති වෙනවා. යම් පිළීමක් ඇති වෙනවා. මගේ ඉන්න කවුරු හරි මම යටතේ සේවය කරන කෙනෙක් ඔන්න මට ඒ අවශ්‍ය කරන අපිටම ගෞරවය දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මාව නොසලකා හරිනවා. එතකොට ඔන්න මගේ හිතේ රිදිලක් ඇති වෙනවා. ඔන්න හිතේ දැවිල්ලක් ඇති වෙනවා. යාගෙන් පළිගන්න හිතෙනවා. මට පුළුවන් ද අන්න එතෙන්ට සතිමත් භාවය යොදන්න. මට පුළුවන් ද එතෙන්දී තිරින්ග තද කරගන්න. මෙන්න මේ පැනනගින්නේ ද්වේෂයක්, මෙන්න මේ පැනනගින්නේ නොරුස්නා ගතියක් කියලා හිතේ පැනනගින ක්ලේශය දකින්න. මේක මේ අහවල්ලා නිසා සිද්ධ වුණාය, අහවලා වැරදිය, මම නිවැරදිය කියලා මේකෙද්දී පුජ්‍යල භාවයක් ආරෝපණය කරන්න යනවා වෙනුවට පුළුවන් ද මේ හිතේ පැනනගින ක්ලේශය හඳුනගන්න. අන්න ඒ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් වුණොත් අන්න මේ බුදුරජාණන් වහන්සේ කියන සබ්බගන්ත පහීරස්ස පරිලාහෝ නවිජ්ජති. අන්න ඒ ආකාරයෙන් මේ කෙලෙස් ගැට ගැසීම් පාලනය කරගත්ත නැත්නම් කෙලෙස් ගැට ගැසීම් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු ඒ තැනැත්තාගේ හිතේ කිසි දැවිල්ලක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද කෙලෙස් ගැට ගැහෙන ප්‍රතිපදාවක නෙමෙයි එයා කටයුතු කරන්නේ, කෙලෙස් ලිහා දමන ප්‍රතිපදාවක, කෙලෙස් සමණයටපත් වෙන ප්‍රතිපදාවක, කෙලෙස් නිවන, කෙලෙස් ක්ෂය කරන ප්‍රතිපදාව තමයි එයා කටයුතු කරන්නේ. අන්න එහෙමනම් එයාගේ හිතේ දැවිල්ලක්, එයාගේ කයේ දැවිල්ලක් පහළ වෙන විදිහක් නැහැ. මොකද හිත දැවෙනකොට කයත් දැවෙනවා. කයේ විවිධාකාර දැවීම් ඇති වෙන්න පුළුවන් මේ කායික රෝගාබාධ නිසා. නමුත් හුඟක් වෙලාවට අපේ හිත දැවෙන්න ගත්තාම අප්‍රමාණව අපේ කයත් දැවෙනවා. එහෙමනම් අපි මේ වඩන භාවනාව හරහා ඒ භාවනාව ප්‍රායෝගිකව අපේ ජීවිතයට පොඩ පොඩ එකතු කරගන්න එකතු කරගන්න. අපේ හිතේ විවිධාකාර හැලහැප්පීම් සිද්ධ වෙනකොට එදිනදා ජීවිතයේදී අපේ විවිධාකාර අකරතැබ්බයන් සිද්ධ වෙනකොට, ඒවට මුහුණ පානකොට, අටලෝ දහමකට මුහුණ පානකොට, එහෙමනම් අපි එතන අපේ භාවනාව යොදන්න, භාවිත කරන්න, ඒකෙන් ප්‍රයෝජනෙට ගන්න අපි උත්සාහන්ත විය යුතුයි. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රායෝගික දහමක් වඩන්න අපිටත් අවස්ථාව සැලසෙනවා. මේක පොතට පතට සීමා කරන්න නැතුව, ධර්ම දේශනාවකට සීමා කරන්න නැතුව, පරයන්කය භාවනාවක් කරන වෙලාවට විතරක් සීමා කරන්න නැතුව, සක්මන් භාවනාවට කරන වෙලාවට පමණක් සීමා කරන්න නැතුව, අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව මේක යොදන්න හෙනම් අපි උත්සාහන්ත විය යුතුයි. එහෙම යොදනකොට තමයි අන්න මේ දැවෙන තැන් අපිට නිවන්න පුළුවන් වෙන්නේ. කෙලස් ගැට ගැසෙන තැන් වලින් කෙලස් ගැට ගැසෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න. ඒ වගේමයි මම මගේ මම තමයි මුදුනා, මම තමයි ලොක්කා, මට තමයි සියල්ල ආйти කියාගෙන අපි මේ විවිධාකාර උපදීන් මේ හැම දෙයකම විවිධාකාර අයිතිය ප්‍රකාශ කරන සෑම දෙයක්ම සාමාන්‍යයෙන් අපි තනි වචනයක් භාවිත කරන උපදී කියලා. ඒතර මේ උපදීන් වලින් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්න යන්නේ නැතිව මේවා හුදෙක් හිතින් හදාගත්ත මේ අතීතයේ වර්තමානයේ අනාගතයේ මුල් කරගෙන අපි හදාගත්ත උපදි ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා අපිට ටිකක් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒවා අතහරින්මින් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්න යන්නේ නැතිව මේ ගමන යන්න පුළුවන් නම් එහෙමනම් අපිට තව තව මේ අපේ හිතේ පහළ වෙන කෙලස් ගැට ගැසීම් නතර කර ගන්න පුළුවන්. හිතේ ගතේ පහළ වෙන විවිධාකාර දැවීම් නතර කර ගන්න පුළුවන්. ඊළඟ නිවුණ මාර්ගයකට එහෙනම් අපිට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි මේ කාරණා තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කරගෙන අපි තුලත් විවිධ කෙලස් ගැට ගැසීම් පුළුවන් තරම් වළක්වාගෙන විවිධාකාර සංඥාවලට අපි දෙන වැරදි අර්ථකතන, පුද්ගල ආරෝපණයන් පුළුවන් තරම් අඩු කරගෙන, අවම කරගෙන, කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච සිතක්, නික්ලේශී සිතක් පවත්වා ගැනීම සඳහා අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සිල් දනාටම මඟ පෙන්වීමක්, පිරිගැන්වීමක් අද මේ කෙටි ධර්ම අනුශාසනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. එහෙනම් උදේ අපි වැඩසටහන අවසන් කරමු නේද? අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔබ වහන්සේට වන්දනා කිරීමට අපිට අවසරයි.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හෝතු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
ඊ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු.
තියම්පි ඕකාස කමාමි බන්තේ.
ඊ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු.
සතියම් පියෝකාස කමාමි බන්තේ.
සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.